ජනාධිපතිවරයාගෙන් ලැබෙන සන්දේශයේ 2023 සැප්තැම්බර් මාස 25 වෙනි දින කරු මහින්දයාපා අබේවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කථානායකතුමනි 40 වෙනි අධිභාරය මහජන ආරක්ෂක ආඥාපනත 40 වෙනි අධිභාරය වූ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමයේ පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමග කියව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ජනාධිපති. නිවේදන B. නිවේදනය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති ජාතික මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වූ සුනාමි පූර්ව අනතුරු ඇගීම් දැනුම් දීමේ යාන්ත්‍රණය ඇගීමට ලක් කිරීමේ අරමුණ ඇතිව ත්‍රිකුණාමලයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වෙරළබඩ ප්‍රජාවන්ගේ සහ පාසල් ළමුන්ගේ පාසල් සිසුන්ගේ සූදානම් මට්ටම් පරීක්ෂා කිරීම සඳහා කලාපීය සුනාමි සමාකරණ අභ්‍යාසයක් 20-23 ඔක්තෝබර් මාස 4 වන බදාදා පැවැත්වීම නියමිතව ඇති බවට වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරන ලබන සීලොම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරණ ඇතුළු සීලොම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කරන මෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර ඇති බව මෙම ගරු සභාවේ මන්ත්‍රීවරුන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි. කථානායකවරයා විසින් කරනු ලබ නිවේදන ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා රාජපරිපාලන සදෙස කටයුතු බලස් සභා බලපාන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2020-21 වර්ෂ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාපති යොමු කළිතය මම යෝජනා කරමි. 2023-25 දරන මුදල් පනතේ 2-1 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 අප්‍රේල් 25 දිනැති 23-29 ඇලිරක් 19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2023-25 දරන මුදල් පනතේ 2-1 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 25 වන දිනැති 23-42 ඇලිරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය 2018-35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමග කිවිය යුතු 51 වන වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝභෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මැයි 31 දිනැති 23-34 ඇලිරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය 2018-35 දරන මුදල් පනතේ 19 වගන්තිය සමග කිවිය යුතු 51 වගන්තිය යටතේ මෝටර් වාහන මත සුඛෝභෝගී බද්ද සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 13 දිනැති 2340 ඇලිරක් 42 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය 1989 13 දරන නිෂ්පාදන බදු විශේෂ විදිහන පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 මැයි 31 දිනැති 23-34 ඇලිරක් 23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධාන පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූනි 16 දිනැති 23-36 ඇලිරක් 69 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1989-13 දරන නිෂ්පාදන බදු විශේෂ විධාන පනතේ 3 වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූනි 30 දින ඇති 23-38 ඇලිරක් 58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 52 අධිකාරී වූ සුරබදු ආඥා පනතේ 32 වගන්තිය සමග කිව යුතු 2-12-22 සහ 25 වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පානීය නොවන ස්පිරිතු සඳහා වූ රීති සංශෝධනය සම්බන්ධයෙන් දෙදාස් විසතුන දුවනි දාසේ දින ඇති අංක විසතුනයි තිස්සයි ඇලයිරක් හැත්තෑව දරන අතිවිශේෂ ගැසට පත්‍රයේ පල කරලද නිවේදනය අංක එක ඇලයිරක් දෙදස් විසතුනයි විසතුන දරන සුරාබදු නිවේදනය කලින් කලට සංශෝධනය කරලද පනස් දෙක අධිකාරී වූ සුරාබදු ආඥාපනතේ විසදක වගන්ති අර්ථේ මත්පැන් සඳහා වූ සුරාබද්ධ සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූනි 30 දින ඇති අංක 23.38 ඇලයිරක් 57 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරලද නිවේදනය අංක 2 ඇලයිරක් 2023 දරන සුරාබදු නිවේදනය 1979 අංක 40 දරන ලංකා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14.2 වගන්ති අර්ථයේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ එකගත්වයේ ඇතිව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2023 ජූලි 21 දින ඇති අංක 23.41 ඇලයිරක් 63 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන 50 මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4.1 සහ 14 වගන්තිය සමග කිවිය යුතු 20 වගන්ති යටතේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අගෝස්තු 29 දින ඇති අංක 23.47 ඇලයිරක් 8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම නියෝග නිවේදන නියමයන් සහ රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සංස්කරණ මාත්තුමා.
කරුණියෝජ්‍ය කතානායකතුමනි, 2022 වර්ෂය සඳහා නයසානදායක මණ්ඩලයේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කර සිටිමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත සංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහි නීති අධ්‍යන සභා ආඥාපනතේ 7 වෙනි වගන්ති යටතේ වූ නීති අත දිනේ ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමක් පවතින නිසා 2023 අංක 21 දරන සමත මණ්ඩල විශේෂ වර්ගවල ආරවුල් පනතේ 4.2 වගන්තිය සමග කියවිය යුතු 27 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජනවාරි 14 දිනේදී අංක 23.14 ඇලේරක් 80 දින දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 29.2 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 අප්‍රේල් 21 දින ඇති අංක 23.28 ඇලිරක් 16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
විපක්ෂ
නායකතුමනි, ගරු අධිකරණ ඇමතිතුමාට මම මේ කාරණාව උපදේශක කාරක සභාවෙත් ඉදිරිපත් කරා. මේ සභාවෙත් ඉදිරිපත් කරා නීති විද්‍යාලයට ඇතුල් වීමේ ප්‍රවේශ ගාස්තු 257%කින් වැඩි වෙලා තිබෙනවා. ඔබතුමා දන්නවා මේ 67,500ක් ගෙවා ගන්න බැරුව ඒක 40,000ත් 27,500ත් හැටියට දෙකට කඩලා සිසුන්ට ගෙවන්නේ කියලා ඒකත් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම විභාග ගාස්තුවත් රුපියල් 2,500කින් වැඩි කරලා තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම දන්නවා, අපි දන්නවා මේ නීති විද්‍යාලයේ වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ සිසුන්ගේ ණය කරන මුදල් වලින් කියන එක අපි දන්නවා. නමුත් සානුකම්පිකව මේ කාරණාව ගැන බලලා මේ ගාස්තු වැඩි කිරීමේ ප්‍රතිශතයේ අඩු කිරීමක් හරි කරන්නට ඔබතුමා කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව තමයි, ගරු අධිකරණ ඇමතිතුමනි, ඔබතුමා දන්නවා අර මුලතිව් වල විනිසුරුතුමාගේ ඉල්ලාස්වීම බොහොම බරපතල කාරණාවක්, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බරපතල කාරණාවක්. ඔහු කියා සිටිනවා ඔහුට මරණ තර්ජන, විවිධ බලපෑම්, ඔහුගේ නියෝග පිළිබඳව කරුණු කාරණා පිළිබඳව බරපතල ප්‍රකාශයක් එතුමා කරනවා. පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරලා
ප්‍රශ්න වේලාවෙන්
අහුවෙන්නේ ඒක පිටුපස්ස තිබෙන සත්‍ය හෙළිදරව් කරන්නයි කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
විජයසනන්තෝ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි නීති විද්‍යාලයේ ගාස්තු පිළිබඳව මීට කලිනුත් මම පැහැදිලි කරා උපදේශක කාරක සභාවේදීත් මේකේ කරුණු සාකච්ඡා කරා නීති විද්‍යාලයේ 10000කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබා දෙනවා විභාග පවත්වනවා නමුත් රජයෙන් හෝ කිසිම ආයතනයකින් කිසි මුදලක් මේ විද්‍යාලයට ලැබෙන්නේ නැහැ නිසා විද්‍යාලයට මුදල් උපයා ගැනීම සිද්ධ කරන්න වෙනවා ඉතින් ඒ අනුව කොළඹ පවතින අනෙකුත් අධ්‍යාපන ආයතනවල අය කරනු ලබන ගාස්තුත් එක්ක සංසන්දනය කරොත් ඒ ගාස්තු වලින් 20%ක 25%ක ප්‍රමාණයක් තමයි මේ ආයතනය දැනට නියම කරගෙන තිබෙන්නේ. මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතිනවා. ගෙවා ගැනීමට අපහසු දරුවන්ට කවුන්සිලයේ මගින් යම්කිසි සහනයක් ලබා දීමටත් ඔවුන් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.
හොඳයි.
දෙවෙනි කාරණය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මුලතිව් අධිකරණයේ විනිසුරුතුමා සම්බන්ධව එතුමා රටෙන් ගියාට පස්සේ තමයි ලිපියක් ලැබෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට එතුමා එතුමාගේ මානසික ආතතියයි එතුමට තියෙන බලපෑම් නිසායි එතුමා ඉල්ලා අස්වෙනවා කියලා. හැබැයි එහෙම මානසික ආතතියක් තිබුණා නම් එහෙම බලපෑමක් තිබුණා නම් එතුමා විදේශී රටකට ගිහිල්ලා මෙහෙට ලිපිය ලැබෙන්න සලස්සන උවමනාවක් නැහැ. අනිත් එක විනිසුරුවරයෙකුට බලපෑමක් තියෙනවා නම් ඒ බලපෑම කරන්නේ ආණ්ඩුවෙන්ද මන්ත්‍රීවරයෙක්ද සාමාන්‍ය පුරවැසියෙක්ද කියන එක අදාළ නැහැ. ඒ විනිසුරුවරයාට සම්පූර්ණ බලතල ව්‍යවස්ථානුව දීලා තියෙනවා. ඒ බලපෑම් කරපු පුජ්‍යලයාට සිතාසිනිකුත් කරලා ගෙන ගන්න පුළුවන්, වරෙන්තුවක් නිකුත් කරන්න පුළුවන්, නඩුවක් විභාග කරලා දඬුවම් දෙන්න පුළුවන්, අපියාචනා අධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන්න පුළුවන්. ඒ සියලු බලතල තිබෙන්නේ විනිසුරුවරයාටමයි. එමනම් ඒ බලය ඔහු පාවිච්චි නොකරා නම් ඒක වගකීම ඔහු බාරගත යුතුයි. දෙවෙනි කාරණය මේ සම්බන්ධව කිසිදු වගකීමක් ආණ්ඩුවේ ගිණුමට බැර කරන්න සූදානම් වෙන්න එපා. හේතුව මේ මහේස්ත්‍රාත්වරුන්ගේ දිසාධිකරණ විනිසුරුවරුන්ගේ මේ සම්බන්ධව සම්පූර්ණ විනය බලධාරියා පාලනය කරන්නේ පත්කිරීම කරන්නේ මේ සියල්ල කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. අධිකරණ සේවා කොමිෂන් සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නිර්මාණය කරපු ස්වාධීන කොමිෂන් සභාවක්. පහුගිය කාලේ දිගින් දිගටම මේ ස්වාධීනතාවය ආරක්ෂා කරන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අපි වගන්ති ප්‍රතිපාදන ඇතුළත් කරා. ඒක නිසා ඒ විනිසුරුවරයා පිළිබඳව පරීක්ෂණ පවත්වන්න ආණ්ඩුවටවත් ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ. ඒ බලය තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට පමණයි. එමනම් යම්කිසි කෙනෙකුට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා අධිකරණ සේවා කොමිෂන් සභාවට යවන්න. ඒකට නියෝග දෙන්න අපිට බලයක් නැහැ. ඒකට කරුණු ඉදිරිපත් කිරීමට අපිට හැකියාවක් නැහැ. ඒ සියලු බලතල ස්වාධීන කොමිෂන් සභාවක් විදිහට ගරු අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් තිබෙන කොමිෂන් සභාවට කරුණාකරලා යවලා එහෙන් උත්තරයක් ලබා ගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා අවශ්‍ය නම් ඒ කොමිෂන් සභාව පරීක්ෂණ කරලා තමුන්වහන්සේලට අවශ්‍ය උත්තර ලබා දෙවි.
බොහොම ස්තුති කරමු මෙතන. රජයේ පිළිබඳ කාරක සභාව.
නියෝජ්‍ය කතානායකතුමනි අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා දැන් ප්‍රකාශ කිරුවේ පේන්නේ තියෙන්නේ. නමුත් තීරයේ පිටිපස්ස ඇත්ත වශයෙන්ම එතුමා දුන්න තීන්දුව වෙනස් කරන්න කියලා බලපෑම ආවා. ඒක තමයි ඇත්ත. ඒක ඊයේ ඒක ආණ්ඩුවේ පුවත්පත්වල තියෙ තිබ්බා. ඔබතුමා බලන්න ආණ්ඩුවේ පුවත්පත්වල තියෙනවා ඒ දුන්න තීන්දුව වෙනස් කරන්න කියලා එතුමාට බලපෑම් ආවා.
හොඳයි ගර්මන්තුමා
බලන්න. ඒකයි ආතතිය කිව්වේ ඒකයි.
කොහොම ඉස්සති. කරු අධිකරණ මතම කෙටියෙන් කියන්නේ ප්‍රශ්න වෙලාව අඩු වෙන්නේ.
නෑ මට විනාඩි භාගයකට උත්තරයක් දෙන්න ඕනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් ගරු ලක්ෂ්මණගිරි ඇල්ල මන්ත්‍රීතුමා කියන එතුමාට නියෝග වෙනස් කරන්න කියලා බලපෑමක් ආවා කියලා. එහෙනම් බලපෑම කරපු මිනිස්සයා දැනගන්න ඕනනේ. එහෙනම් එයාට විරුද්ධව දාන්නක උසාවියට අපහාස කිරීමේ චෝදනාව. ඇයි ඒක නොකර තමුන්නාන්සල මේ ආණ්ඩුවට දාන්නේ? මොකද අපි පාලනය කරනවාද අධිකරණය?
හොඳයි බොහොම ඉස්සතේ
කරනවා. අපි නීති හදලා දෙනවා, අපි පහසුකම් දෙනවා. අධිකරණ පාලනය අපිට අයිති එකක් නෙවෙයි.
ගරු මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් නැගී සිටිනවා. මට මේ අවස්ථාවේ ඔබතුමාලා සියලු දෙනාගේ මිලා හිතන ප්‍රමේ ප්‍රශ්න වේලාවෙන් පස්සේ මේ ගැන ගරු ඇමතුමාගේ විමසන්න එකට අවස්ථාව දෙනවා. රජයේ පිළිමද මුදල් පිළිමද කාර්ක සභාවේ වාර්තායම කාර්ක සභාවේ සභාපති මරිකාරවන්තුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහජන ඡන්දයෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙකුට තියෙන මූලික අයිතිවාසිකමක් තමයි ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීම. දැන් රජය මාධ්‍ය මර්ධනය කරලා සමාජ මාධ්‍ය මර්ධනය කරන අතරවාරයේදී දැන් අද ඉඳලා ප්‍රශ්නවලට වෙලාව
වැයකට
සීමා කරනවා. පොඩකින විනාඩියකින්. එතකොට මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න අහන්න තියෙන අයිතිය නැති කරන්න එපා. එතකොට දැන් ඇමතිවරු පැය ගාණක් දිගින් දෙනට උත්තර දෙන එක මූලාශ්‍රයේ කළමනාකරණය කරගත්තා නම් මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් සුරක් ආරක්ෂා වෙනවා. ඔබතුමා මේ පැයක තීරණය ගන්න දෙන්න එපා. මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න.
මම ගත්ත දෙයක් නෙමෙයි මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳලා තිබිච්ච දෙයක්.
නෑ නෑ දැන් මෙහෙමනේ දැන් ඇමතිවරු දීර්ඝ උත්තර දෙන එක මූලාශ්‍රයේ පාලනය කරන. එතකොට
රජයේ පිළිමද කාර්ක සභාවේ මුදල් පිළිම කාර්ක සභාව ගරු මන්ත්‍රීතුමා අපරාධ කාලේ නාස කරන්න එපා. අපි මේ ප්‍රශ්න වේලාවෙන් පස්සේ ඔගෙන කතා කරමු. ඔව් සුමන්ත්‍ර මන්ත්‍රීතුමා.
One moment. Thank you. Honorable Minister for Justice, you can't take the position that there has been no pressure on him. Even in this house, you yourself have made a speech. Lawyers have demonstrated, walked out for more than a month. This has been going on. So you can't say if there was pressure, he could have taken steps. We all know, the whole world knows that there was pressure. Even in this house, you made a statement also about that.
Bhavan Sudhi. Adhikarana Mathuma.
Uje Kathanayaka Tumani, ape rate adhikaranayata visalama tarjanaya balapamak karapu me parliamentuwen ekama mantriwarya tamai pradhanama garu Sumandiran mantrituma. Obathuma tamai 2022 October mase 20 wenida me parliamentuwata kiwwe අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කිසි විශ්වාසයක් නැහැ. ඔබතුමා කිව්වේ නැද්ද ශ්‍රේෂ්ඨාධිකරණය ගෙදර යවන්න කියලා? කිව්වද නැද්ද? ඔබතුමා මේ රටේ අධිකරණයේ ස්වාධීන තත්ත්වයට වැඩියෙන්ම බාධාවක් කරපු මන්ත්‍රීතුමා අද අධිකරණයේ ස්වාධීනතාවය ගැන ආඬනවා. ඒතර ඔබතුමා කිව්වේ නැද්ද නවාස් විනිසුරුතුමා පිල්ලයන් ගරු ඇමතිතුමාගේ නඩුව සම්බන්ධව නියෝගයක් දුන්නේ කියලා ඔබතුමා කිව්වේ නැද්ද? කන්ෆෙෂන්ස් රේට් එක ඒක වළංගු නැහැ කියලා කිව්වද නැද්ද මේ පාර්ලිමේන්තුවේ? නවාස් විනිසුරුතුමා එහෙම තීන්දුවක් දීලා නැති බව ඔබතුමා දැන මේ කිව්වේ. ඉතින් ඔබතුමානේ අධිකරණයේ හැල්ලුවට ලක් කරන්නේ. ඔබතුමානේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙදර යවන්න ඕනේ කියලා දැඩිම බලපෑම කරපු මිනිස්සු ලංකාවේ
ඉන්නේ.
වෙන මිනිහ කිව්වනම් අද අවුරුදු දෙකක් හිරේ නේද?
පවෙන් සිටකරු මන්තුමා. සුමන්තර මන්තුමා විනාඩියෙන් ඉවර කරන්න.
No, since he mentioned my name. The question that I asked him was something else, and he goes and says something totally different. Are you not able to answer that question? That is what it says. Koeda yanne mallepolwage uthara denne. I never mentioned any judge's name.
Chamindu Vijay Sirimanto obathuma reethi prashnaya dahanne.
Da garu edagada da obathuma ganna teenduwa pilimanda api satutu wenawa. Eka handai.
Habai
garu niyojakatha nayakathuma පාර්ලිමේන්තුවේ නීතියක් නොවුණත් සම්ප්‍රදායක් තිබුණා සතියක් තුල රටේ තුල තියෙන ප්‍රශ්න විපක්ෂයට ආණ්ඩුවෙන් අහන්න.
හරි ඒකට අවස්ථාවක් තියෙනවද මන්තුමා? මේ මොහොතේම
ඔබතුමාට ගෞරවයෙන් දෙන්න හදන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ ප්‍රශ්නේ අහන්න තියෙනවා. අනිත් එක තමයි අධිකරණ ඇමතුමා කියන ප්‍රශ්නේ. දැන්
ආණ්ඩුවේ
මන්ත්‍රීවරු විනිශ්චයකාරවරු පාර්ලිමේන්තුවට ගෙනල්ලා ප්‍රශ්න කරා.
බොහොම සිතේ
පරිවර්තන.
රජයේ පිළිමද කාර්ක සභාවේ වාර්තාව ගරු කාර්ක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තර්ජන පිළිබඳව කතා කරනවා නම් ඉරිදා Sunday Times පුවත්පතේ තියෙනවා මුදල් ලේකම්තුමාගේට ජීවිත තර්ජනයක් තියෙනවා ඔහු සහ ඔහුගේ පවුල ඔහුගේ දරුවන් පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා ඔහු කියනවා මේ ඩිෆෙන්ස් සෙක්‍රටරියටයි පොලිසියටයි දැනුම් දෙන්නවා කියලා. එතකොට මේ තර්ජන තියෙන බව මේ අද වර්තමාන මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා
මේ
තිරයට යටින් වෙන දේවල් ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න කියලා කියනවා. අපි මුදල් කාර්ක සභාවේ සාකච්ඡා කරලා මෙතනට යොමු කරනවා කාරණා දෙකක්. එකක් තමයි රේග්ජෝ ආඥා පනත යටතේ යෝජනා 2235 අධිකාරිය. එතනදී වෙන්නේ ගරු නියෝජක කතානායකතුමනි සිංගප්පූරුවත් සමග ශ්‍රී ලංකාව නිදහස් විලඳ කිවිසුමකට අස්සම් කරා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ අවුරුදු 5ක් තිස්සේ. එතකොට ඒ අවුරුදු 5 ක්‍රියාත්මක විය යුතු රේග්ජෝ බදු නිදහස් කිරීම සිද්ධ නොවුන නිසා සිංගප්පූරු රජයත් සමග සාකච්ඡා කරලා ඔවුන් සමග එකඟ වුණා ඊළඟ අවුරුදු 6 දී අර ගිය අවුරුදු 5 කරන්න බැරි වෙච්ච රේගු නිදහස් කිරීම කරන්න. ඒ හරහා රේගු HS කෝඩ් 1238ක් බදු වලින් නිදහස් වෙනවා. ඒක තමයි මේ පළවෙනි එකෙන් වෙන්නේ. දෙවැනි කතාව තමයි විගණකාධිපතිවරයාට රුපියල් 50,000ක විශ්‍රාම වැටුප් හිමිකම සහිත දීමනාවක් ලබා දීම යෝජනාව. ඒකට හේතුව තමයි අනිත් සම මට්ටමේ ඉන්න නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තුව හරහා නෙමෙයි වෙන්නේ, අමාත්‍යාංශ හරහා. දරු විගණකාධිපතිවරයාගේ පඩිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ මේ පාර්ලිමේන්තුව. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට මේක යෝජනාව ඉදිරිපත් කරනවා. ඒක කාර්ක සභාවේ සම්මත වුණා.
බොහොම ස්තුතියි ඔබතුමාට. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු කපිල අතුකෝරල මැතිතුමා පැමිණ නැත. ගරු ලලිත් එල්ලාවල මැතිතුමා මහජන පෙස්සම් පිළිගැන්වීම.
මේ ගරු කථානායකතුමනි, නියෝජ්‍ය කථානායකතුමනි, හොරණ නර්තනගල 3 වැනි අදියර නොම්බර 81 දරණ ස්ථානයේ පදිංචි නන්දනී රත්නවීර මහත්මියගේ ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු කුමාති රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මොනරාගල කුඹුක්කන පාරාවිලවත්ත යන ලිපිනේ පදිංචි සින්නయ్యා සුප්පయ్యා මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නුමි.
පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංකයක ගරු චින්තක අමල් මායාදුන්න මැතිතුමා තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 2 ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 3 ගරු රජිකා වික්‍රමසිංහ මැතිණිය වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 4 ගරු සංජීව ඉදිරිමාන මැතිතුමා කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු නියෝජ්‍ය කථානායකතුමා.
ගරු කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා ගරු දසනායක මැතිතුමා. චාමර සම්පත් දසනායක මැතිතුමා.
පළවෙනි ප්‍රශ්නයේ ගරු කථානායකතුමනි, 2009 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා අපනයනය කර ඇති මැණික් ප්‍රමාණය කැරට් වලින් 2019 83,50,840ක් 2020 26,96,897යි 2021 53,63,971යි 2022 48,84,725යි 2023 අගෝස්තු මේ වෙනතෙක් 29,85,315යි මුළු එකතුව 2,42,36,748යි. ඒ වගේම දෙවැනි ප්‍රශ්නය, එම මැණික් අපනයන කර ඇති අපනයනකරුවන් සංඛ්‍යාව කොපමණද? 2019 සිට 2023 අගෝස්තු දක්වා අපනයන කර ඇති අපනයනකරුවන්ගේ සංඛ්‍යාව 2019 1,105යි 2020 1,206යි 2021 1,435යි 2022 1,537යි මුළු එකතුව 900 2023 අගෝස්තු දක්වා මේ වෙනතෙක් 964යි මුළු එකතුව 6,247යි. තුන්වැනි ප්‍රශ්නේ, ඊට සඳහන් කාලය තුළදී මැණික් අපනයන කිරීමේ උපයෝගී ලද ආදායම් 1-1 වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද? 2019 සිට 2023 දක්වා මැණික් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් 2019 36,75,253යි 2020 6,76,47,105යි 2021 10,75,1,818යි 2022 20,50,33,250යි මේ අගෝස්තු දක්වා 2023 අගෝස්තු දක්වා 13,59,18,281යි එකතුව 61 කෝටි 97 ලක්ෂ 75,707යි. හතරෙනි පස්සේ එම ආදායම් සම්පූර්ණ ශ්‍රී ලංකාව ලැබී තිබේද යන්න එතුමා මෙම සභාවට දන්නේද? ඔව්, මැණික් අපනයනය මගින් ලැබිය යුතු විදේශ පේෂණ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට ලැබී තිබෙනද යන්න පිළිබඳව ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය වාර්තා අධිකාරියට වාර්තා නොවේ. ඒත් උවද 2023 වර්ෂයේ සිට රේගු නිෂ්කායක අනිවාර්ය කර තිබෙන නිසා 180 ඉක්මවා දින 180 ඉක්මවා ඇති අපනයනකරුවන්ගේ අපනයන ආදායම ඇතුළත් විස්තර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මාසිකව යවනු ලැබේ. පස්වෙනි ප්‍රශ්නය, ශ්‍රී ලංකාවේ වෙනත් රටවල් වලින් මැණික් ආනයනය කර ඒවා ප්‍රතිඅපනයන කරන්නේද? ඔව්, ශ්‍රී ලංකාවට වෙනත් මැණික් නිදි ඇති රටවල් වලින් මැණික් ආනයන කරනු ලැබේ. ඒ මැණික් නැවත රට තුළ අගේ එකතු කිරීම කපා උපදැමීමෙන් පසු ප්‍රතිඅපනයන කරනු ලැබේ. මැණික් ප්‍රතිඅපනයනදී අගේ එකතු කිරීම එම වැඩි කරන ලද අගයට පමණක් සේවා ගාස්තුවක් ගෙවීමට බලාපොරොත්තු වෙන අපනයකරුවන්ට පමණක් අධිකාරිය වෙත පැමිණ ආනයන කරනු ලබන මැණික් ගල් ඉදිරිපත් කර වාර්තාගත කිරීමට සිදුවේ. එසේනම් මේ මැණික් වර්ග කවරේද යන්න එතුමා මේ සභාවට දන්වන්නේද? බ්ලූ සපාය, පින්ක් සපාය, යෙලෝ සපාය, වයිට් සපාය, බයිකල, ග්‍රීන් සපාය හා රූබි. සෙමිපේක්ෂණ ජේම්ස් උදාහරණය කවර්ඩ්ස්, රොස්පාක්, ඇමිතිස්, ග්‍රීන් කවර්ඩ්ස්, සෙමික් සිවර්ඩ්ස්. මේකේ තුන්වැනි ප්‍රශ්නයට ලැපියුම් ලයිසින් ඩොකොමයිස් කිස්කෝල් ඇමසන් සයිට් මැල් සයිට් ඔක්සයිඩ් ඇගේ.
පළවෙනි අතුරු ප්‍රශ්න
සුදී.
හරි, බොහොම සුදී. ප්‍රශ්නාංක පහ ගරු 37 මැතිතුමා පැමිණ නැත. ප්‍රශ්නාංක 6 ගරු මිලන් ජයතිලක මැතිතුමා. ගරු ජල සම්පාදන අමාත්‍යතුමා, තොණ්ඩමන් මැතිතුමා, ගරු තොණ්ඩමන් අමාත්‍යතුමා, ප්‍රශ්නාංක 6
question number 6 is it I think it's is it the leader of the opposition all right sir sorry sir just one minute please all right so question number 6 A1 the number of employees of the national water supply and drainage board is 8621 and 2 number of executive officers is 1551 junior employees is 7070 3 an extra 1 is attached. V1, the value of annual insurance coverage is rupees 188 billion 035121.47. And number 2 is amount paid from January 1st to 2022 to December 31st 2022 is at almost 155,135,739.54. And amount paid from first March 2023 is 188,035,121.47, which is totally at 343,170,861.01. C is not relevant.
ගරු මැතිතුමා, ප්‍රශ්න හතුරු ප්‍රශ්න අහනවද?
ඔව් අහනවා. නියෝජක කතානායකතුමා, විශේෂයෙන්ම නියෝජක කතානායකතුමා, අපිට මට දැනගැනීමට අවශ්‍ය කාරණාවක් තියෙනවා. දැන් මේ වෙනකොට ගරු අමාත්‍යතුමනි, අපේ විදුලි ජල ප්‍රවාහන මණ්ඩලයේ ජල නල එලීමට විශාල කම්කරු පිරිසක් මෑන් පවර් හැටියට තමයි අරන් තියෙන්නේ. එතකොට මේ අයගේ සේවය
ඇත්තටම මේ මෑන් පව එකේ ගන්න සේවකයා ගන්නේ ඉතාම අඩු මුදලක්. නමුත් ඒ ආයතන එයින් අධික මුදල් උපයනවා අපි ඒක දන්නවා. එතකොට මේ සේවකයන්ට යම්කිසි ස්ථීර වැඩපිළිවෙලක් හෝ ආදේශක හැටියට හරි බඳවගෙන මේක ඒ ජලප්‍රවාහන මණ්ඩලය හරහා මේ අයගේ රැකියාව සුරක්ෂිත වෙන විදිහටත් මේක තවත් කාර්යක්ෂම වෙන විදිහටත් මේ වැඩ කටයුතු කරන්න හැකියාවක් තියෙනවද කියන එක මගේ පළවෙනි ප්‍රශ්නය හැටියට අහනවා.
So, Honourable Member, I would like to explain that when I had taken over the Water Ministry, we had to deal with an unusually high number of political appointments. And today the Water Ministry stands at close to 70% of the labour force being unskilled. And we are short-staffed in many areas and overstaffed in some. So when that is the case, we have tried to do our restructuring, but at the same time, we cannot give permanent appointments. Because before this water tariff hike that had taken place, this was the first time in 10 years where a water tariff hike had come in. And with the electricity increase of 66% initially, we had to pay close to 425 million rupees a month. And given that, apart from that, with our loan component, 2.8 billion rupees were going every month. And it was not sustainable for us to basically get on board permanent workers. But what we are trying to do is upskill and give skill to existing unskilled workers. And all those we can take in, we would be taking in. So, unfortunately, we have to wait and see for that, Honourable Member.
අර මගේ දෙවැනි ප්‍රශ්නේ ගරු අමාත්‍යතුමනි, ඔබතුමා දකින්න නැති පහුගිය කාල සීමාවේ රූපවාහිනියේ අපිට දකින්න ලැබුණා අර ෆෝන්සේකා මාවතේ විශාල වතුර වලකට දරුවත් පියාත් පාසල් යද්දී උදේ පාන්දර වැටෙනවා. ඒ වගේම මේ වගේ විශාල කාදණයට ලක්වෙච්ච මාර්ග ඒ වගේම අපි කාපට් එක දැම්මට පස්සේ ඒකේ ජල නල වලට නැවත පාර කඩලා ඒව නොහදපු මාර්ග නිසා දැඩි අනතුරු ප්‍රමාණයක් මේ වෙනකොට මේ මාර්ගවල සිද්ධ වෙනවා. එතකොට මේ පිළිබඳව ගරු අමාත්‍යතුමනි, ඔබතුමා විශේෂයෙන්ම මේකේ වැඩි වෙලා හරි එදා ඒ දරුවාට හරි ඒ පියාට හරි ජීවිත හානියක් වුණා නම් අද මේ වෙනකොට සම්පූර්ණම චෝදනාව විපක්ෂයේ ඉන්න මේ මැති අමතිවරු විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුට ඇවිල්ලා ඔබතුමාටයි එල්ල කරන්නේ. නමුත් මේකේ මුදල් ගෙවලා කොන්ත්‍රාත් දීලා මේ ව්‍යාපෘති කරන්න බාර දීපු ඒ කම්පැනි පිළිබඳව පරීක්ෂණයක් කරලා ඔවුන්ගේ ඒ පිළිබඳව යම්කිසි වැඩසටහනක් කළාද? මේ ඒ පිළිබඳව වාර්තාවක් කරගෙන මේ වෙනකොට ඒ කොන්ත්‍රාත් කරපු සමාගම හෝ මොකක් හෝ ඒ කරපු ආයතනයට මේ පිළිබඳව යම්කිසි මේකට දඬුවමක් හරි එහෙම නැත්නම් මේකෙන් අයකිරීමක් හරි මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවද? ඉදිරියේදී මේවා වළක්වා ගන්න ක්‍රමවේදයක් ඔබතුමා මේ වෙනකොට සකස් කරලා තියෙනවද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.
So I would like to explain to the Honourable Member that regardless of whether the opposition is going to blame me or not on these activities, I do not wish to politicize this. I do express my regrets over what has happened, but I think one thing we must explain is, I think around April, His Excellency the President had called for a meeting between the Road Development Authority and the Water Board, because not just this, across the country there are various projects such as this where the roads have been dug out, but it's not been filled, and this has caused issues for the commuters. However, for this particular issue, I have directly gotten involved. I had spoken to the family also, and one thing that we are working on is how we can work with the RDA and sort this out. Now, the Water Board's purview, you know, when we do projects such as water supply, or even if we have to fix the pipes, the RDA gets involved to work for the roads, basically. And unfortunately, due to the lack of money and lack of funding, some of the contractors have backed out. So right now we're in the process of reviewing all these incomplete or irregular projects, and we are planning to remove those contractors and put in new ones to complete this.
හට බොමිසතේ ඔබතුමා ප්‍රශ්න දෙකක් අහලා ඉවරයි දැන්. KTM මොකද කියන්නේ?
මේ විශේෂයෙන්ම මේ කාරණාවේදී අපි කියන්නේ අර මේ නඩත්තු කරන්න ලබා දෙන ආයතනවල ඒ පසු විපරමක් සහ ඒ වැඩපිළිවෙලක් නැති හින්දා ගරු ඇමතුමා මේක වෙන්නේ. ඒ කියන්නේ මේ බටලයින් වල වතුර යනවා කියන ලීක් එක දැක දැක තමයි මේ අය මේවා වහන්නේ. ඒ හින්දා තමයි මේවා කඩාගෙන යන්නේ. ඒ හින්දා මේ අයට යම් කිසි වැඩපිළිවෙලක් යොදන්න කියන එක තමයි පිල්ලන්නේ. මොකද මේ අයට කුමක් හෝ දඬුවමක් හරි එහෙම නැත්නම් මේ අය බැක්ලිස්ට් කරන්න හරි මොකක් හරි එහෙම වැඩපිළිවෙලකට යන්න කියන එක.
හොඳයි බොහොම සිතේ. කරු ඇමතුමා.
Honourable Member, I can assure you we've already taken a provincial report as of 3 months back. We've already taken a provincial report 3 months back against all the contractors who have abandoned, and we are already in the process of blacklisting certain contractors. But however, it still doesn't address the main issue, which is, one, the lack of funding because of the crisis we have. So one option is we have to look towards public-private partnerships in order to complete such projects. Because we are not able to fund projects like this, and there is, starting from Amritsar, many other projects like this are directly affected due to this. But I can also assure you the President and Prime Minister both have directly inquired about this matter, and direct supervision has been given to this. Thank you.
Thank you very much, Mr. Abutaman. ප්‍රශ්න අංකත ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා ගරු ජල සම්පාදන මැතිතුමා
නාන් සේකරන් ප්‍රතිසවනර
So A1 is the current water supply consistently meets drinking water quality standards on most days. However, given the significant increase in water demand, a surge in new connection requests and the prevailing drought conditions, there is a heightened risk of over-extracting groundwater, potentially leading to saltwater intrusion and increasing water quality parameter levels. Number two is, the answer is yes. B1, the National Water Supply and Drainage Board initiated the project, which has subsequently incorporated into the NWSDB's corporate plan and taken every step outlined therein. Two is, the project is scheduled for implementation in 2024 to 2028, but subject to obtaining land consent for the proposed Kalaru Reservoir from the Department of Forest. C would not be relevant, and the background report is also attached. Honourable Member.
நன்றி அமைச்சர் அவர்களே. இந்த மன்னார் மாவட்டத்துக்குரிய குடிநீர் குடிநீர் கட்டுக்கரை குளத்துக்கு அண்மித்த நீரடி நிலத்து நீரிலிருந்தான் தற்பொழுது வழங்கப்பட்டு கொண்டிருக்கிறது. அதே நேரத்தில் கட்டுக்கரை குளத்துக்கு உள்ளிருந்தும் நீரை எடுத்து வழங்குவதற்காக நீர்வளங்கள் அதிகார சபை முயற்சிகள் எடுக்கிறது. என்னை பொறுத்தவரையில் ஏற்கனவே மன்னார் மாவட்டத்து விவசாயிகளுக்கு கட்டுக்கரை குளத்தில் இருக்கிற நீர் போதாமல் இருக்கிற காரணத்தினால் அந்த நீரை எடுக்காமலும் கல்லாறு திட்டம் என்பது நீண்ட காலமாக நீர் உங்களுடைய அமைச்சு எடுக்கின்ற முயற்சியாக இருக்கிறது. அண்மையில் வன இலாகா திணைக்களம் அந்த கல்லாறு திட்டத்துக்கு தடை விதித்ததாகவும் தங்களுடைய அதிகாரிகள் மூலமாக நான் அறிந்து கொண்டு இந்த பாராளுமன்றத்தில் கேட்டபோது அமைச்சர் பவித்ரா வன்னியாராட்சி அவர்கள் அதுக்குரிய அனுமதிக்கு ஆலோசனை கூட்டத்தை நடத்துவதாக கூறியிருந்தார். கல்லாறு திட்டத்துக்குரிய முயற்சிகள் தற்பொழுது எவ்வாறு இருக்கிறது என்பதை உங்களால் கூற முடியும்.
உறுப்பினர் அவர்களே, இந்த திட்டம் சம்பந்தமா நீங்க சொன்னீங்க நீண்ட காலம் இருந்திருக்குன்னு. நான் சிறிய காலம் தான் அமைச்சராக இருந்திருக்கேன். நான் இந்த திட்டம் சம்பந்தமா விசாரிச்சுட்டு உங்களோடையோ அதே மாவட்டத்தில் உள்ள ஏனைய பிரதிகளோடையோ நான் வந்து ஏற்கனவே சொல்லியிருந்தேன், இந்த மாநில ரீதியாக நாங்கள் வந்து கலந்துரையாடல் நடத்த போறோம்னு. ஸோ அப்படி இருக்கும்போது ஆனால் இந்த சில பிரச்சனைகள் வந்தனால தான் எங்களால் அதை நடத்த முடியல. ஆனால் இந்த திட்டம் சம்பந்தமாக நீங்களும் ஒரு நேரம் சொல்லுங்கள், நான் வந்து உட்காடுறேன், என்னோட அதிகாரிகளையும் நான் கூப்பிடுறேன். இது சம்பந்தமாக என்னென்ன தெளிவுபடுத்தணுமோ நான் கட்டாயம் தெளிவுபடுத்துவேன்.
ரெண்டாவது கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, வசி ப்ரொஜெக்ட் மூலமாக முல்லைத்தீவு மாவட்டத்தினுடைய துணுக்காய் மாந்தகிழக்கு பிரதேசத்தில் வசி ப்ரொஜெக்ட் மூலமாக குடிநீர் கரும்புள்ளியான் திட்டம் என்பது குடிநீர் வழங்குகின்ற திட்டமாக நடைமுறைப்படுத்தப்படாமல் இருந்தபோது நான் உங்களிடம் கேட்ட கோரிக்கைக்கு அமைவாக அந்த முயற்சிகள் எடுத்துள்ளீர்கள். அந்த கரும்புள்ளியான் திட்டத்தை வசி ப்ரொஜெக்டினுடைய திட்டத்தை எப்போது ஆரம்பிக்க முடியும் என்பதை அறிய முடியுமா?
கௌரவ உறுப்பினர் அவர்களே, இப்ப வந்து வரவு செலவு திட்டம் பக்கத்தில் வந்துட்டு இருக்கு. இப்ப இந்த வரவு செலவு திட்டத்துக்கு வரதுக்கு முன்னால ஏனைய பிரச்சனைகள் அந்த நீர்வளங்கள் துறைக்குள்ளார போயிட்டு இருக்கு. நாங்கள் அது எல்லாத்துக்கும் இப்ப கொஞ்சம் கொஞ்சமா முடிவு கட்டிட்டு இருக்கோம். இப்பதான் எங்க குள்ளார இருக்க அந்த காஸ்ட் கட்டிங் மெஷர்ஸும் நாங்கள் எடுத்திருக்கோம். ஸோ இப்ப அதெல்லாம் இப்ப செஞ்சிட்டு இருக்கும் போதுதான் இப்ப நீங்களும் பார்த்திருப்பீங்க, சமீபத்தில் விலை விலையும் அதிகரிச்சிருக்கு மின்சாரத்துக்கு. ஸோ திருப்பி எங்களுக்கு ஒரு சின்ன சிக்கல் வந்திருக்கு. ஆனால் அநேகமாக வரவு செலவு திட்டம் முடிஞ்ச உடனே எங்களால் ஆரம்பிக்க முடியும். ஆனால் அந்த பகுதியில் எங்களால் இந்த ப்ரெலிமினரி ஒர்க்குன்னு சொல்லுவாங்க, இல்லை வேர்ல்ட் பேங்க் ப்ராஜெக்டாக இருந்தாலும் இலங்கை அரசாங்கத்தோட கம்போனன்ட்னு ஒன்று இருக்கு. ஏன்னா அது நம்ம இப்போ வசிப் மூலியமாகவும் நாங்கள் நிறைய ப்ராஜெக்ட் பண்ணிட்டுருக்கோம், வேர்ல்ட் பேங்க் மூலியமாகவும் ப்ராஜெக்ட் பண்ணிட்டுருக்கோம். ஆனால் இது எல்லாமே இப்போ கிட்டத்தட்ட ஒரு 30 ப்ராஜெக்ட் இருக்குது எங்ககிட்ட. இந்த மாதிரி இந்த 30 ப்ராஜெக்ட்டுமே அப்படியே ஸ்டால் ஆகிருக்கு. முன்னாள் இப்போ வேர்ல்ட் பேங்க் நிறுவனத்தோட தவிசாளர் ஜியோ கண்டா அவங்களோட நாங்கள் பேசியிருந்தோம், பேசி சொன்னோம் எங்களால் எவ்வளோத்துக்கு எவ்வளோ முடிய முடியுமோ நாங்கள் வந்து கட்டாயம் ஒத்துழைக்கிறோம். ஸோ ஒரு கரெக்டான தேதி உங்களுக்கு கொடுக்கணும்னா அது கஷ்டம், ஆனால் வரவு செலவு திட்டத்துக்கு அப்புறம் ஆரம்பிக்க முடியும். நன்றியோ
பவமிசுதே. பிரசாந்த் காட்ட கார் சமம்பி ஹே ரத்னத பிரவாகன மகாமார்க மத்துமாக ஆசியமட்ட
அங்கஹான கார் நியோஜக கத்தானாயகதுமதி
கார் நியோஜக கத்தானாயகதுமணி ஸ்ரீலங்கா தும்ரிய டிபார்ட்மென்ட் ஓசத்து பாவித்தியட கென நொமெதி டம் பிரமாணே கர ஹெக்டேர் 15,039.8 ஏசியல்ல பாவித்தேட்ட கின்னு நொமெத்தி இடம் பிரமாணே நிச்சயத்துவ தக்வண்ட அசீருய் தும்ரிய டிபார்ட்மெண்ட்டு சத்து இடம் ஹெக்டேர் அக்கற 15,039 இடம் லேக்கனையா பவர்த்தகன் என்னேது கீழ ஆனவா இவனி லேக்கனையா தினட பவர்த்தகன் நோயன் நமுத் ஏ சந்தா வெடபிடிவலா சகஸ்கட்டு திபெனோ மே இடம் பதுதீ திபேது கீழ ஆனோ போ இடம் பதுதீ திபெனோ பதுதீ திபின இடம் பிரமாணே அக்கற 1520 பமன மே இடம் பதுதீமே நிவரதி கிரமே அனுகமனே கர திபேது மே பிலித்துர லீலதில திபின ஓவு கீழ மம ஏ பிலிபந்த சாயிமட்ட பத்வென்னே நே பதுதீமே கிரமோல விவித ஆயத்தா கிரியா சித்த வில திபெனோ ஏனிசா இத்தாம அடு பது ஆதாயம தமாய் லபென்னே உபயோகன தீன பது ஆதாயம் எத்து மகானவா 2018,141,000 2019,187,000 2020,130,000 2021,104,000 போம அமாருவேன் தங்கல்ல 2022,182 வெடிக்கல்ல தீனோ மே கிசி சேத் பிரமாண பது ஆதாயம நோவே நோய் சேனங்க ஏமந்த பெனனுனகி
මං හිතන්නේ ඉතාමත්ම සෝචනීය පිළිතුරක් තමයි අත්‍තර වැමතුමනි විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න ඕනේ අද තාක්ෂණය යතේ ඉතාමත් දියුණු ලෝකයක අපි ඉන්නේ එතකොට මං හිතනවා මේ නිලධාරීන් සම්බන්ධයෙන් මම ඔබතුමාට දොස් කියනවා නෙමෙයි හෙක්ටයාර 5,789ක් ඉඩම් තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඒකත් හරියට නිශ්චිතව කියන්න බෑ කියලා ඇමතුමා කිව්වා ඉතින් අපිට ආමත් මං හිතන්නේ ඉන්නේ ගල් යුගයේද එහෙම නැත්නම් වැදි යුගයේද කියලා කාරණේ සම්බන්ධයෙන් තමයි ඇත්තරම අහන්න වෙන්නේ. ඒ වගේම ගරු ඇමතුමනි විශේෂයෙන්ම කියන්න ඕනේ ඇත්තර මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු තියෙන ඉඩම් අද එක එක්කෙනාට ඕන ඕන විදිහට පරිහරණය කරනවා. එක එක්කෙනාට අවශ්‍ය විදිහට පරිහරණය කරනවා. එතකොට කවද්ද අපිට නිශ්චිත වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙන මේ නිශ්චිත ඉඩම් ප්‍රමාණයක් මෙන්න මේ මේ ඉඩම් ප්‍රමාණය තියෙනවා කියලා අත අපිට දැන් මං හිතන්නේ ගෝජන්සයා දෙපාර්තමේන්තුව මේ මං මේ තාක්ෂණයත් එක්ක කුමුරිඩම් මැනීම සිද්ධ කරනවා. ඉතින් අපිට තාමත් බැරුව ගිහිලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවට තමන් සන්තකයේ තියෙන ඉඩම් ප්‍රමාණය නිශ්චිතව හොයාගන්න. ඒකද බරපතල කාරණයක්. ඉතින් කවද්ද අපිට හැකියාව ලැබෙන්නේ ගරු ඇමතුමනි නිශ්චිතව දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙන මේ ඉඩම් ප්‍රමාණය. මෙන්න මෙච්චර ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. බදු දීලා තියෙනවා මෙච්චර ප්‍රමාණයක්. ඒ වගේම අයත ආකාරයට පරිහරණය කරන මෙච්චර ප්‍රමාණයක් කියලා අපිට කවද්ද දැනගන්න හැකියාව ලැබෙන්නේ කියන කාරණය මම අහන්න කැපරි.
ඔබතුමා ඉතා වැදගත් ජාතික වශයෙන් වැදගත් වෙන ප්‍රශ්නයක් ගොඩනැගුවේ කරු සභාපතිතුමනි මක්නිසාද යත් මුළු ලංකාව පුරාම පැතිරිච්ච වැඩිම ඉඩම් ප්‍රමාණය අයිතිකරු දුම්රිය දෙපාර්තමේන්තුව මේ ඉඩම් විශාල ලෙස අයතාහ අක්‍රමවත් ක්‍රමවලට බදු දීලා තිබෙනවා. බදු නොදී අනවසරයෙන් අල්ලගෙන තියෙනවා. ඉතාම වැරදි ලෙස ඉඩම් පරිහරණයක් සිද්ධ වෙන බව දැනගෙන මම මේ පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුමක් ගත ගැටලු නිසා මෙය නිසි ලෙස කරන්න බැරි නිසා දුම්රිය දේපළ වත්කම් කළමනාකරණය සඳහා වෙනම දෙපාර්ත මේ සමාගමක් පිටවන්ට ඉඩ දෙන්න කියලා කැබිනට් මණ්ඩලයේ විසින් මට උපදෙස් දෙනු ලැබුවා. එසේ තව සමාගමක් පිටවන්න දෙන්න බෑ. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වෙනම අංශයක් ඒ සඳහා යොදන්න කියලා. ඒ අනුව එවැනි වෙනම ඒකකයක් ඇති කරලා මම කීවා මේ දුම්රිය නැවතුම් පොළවල් 400 ගානක් තියෙනවා. එක නැවතුම් පොළක ඉඳන් කිලෝමීටර් දෙකක් මෙහා පැත්තටත් කිලෝමීටර් දෙකක් අනිත් පැත්තටත් වගකීම දුම්රිය ස්ථානාධිපතිවරයාට පවරලා අනවසර පදිංචි වීම ඉවත් කරලා නිසි ලෙස දීර්ඝ කාලයක් පදිංචි වී සිටි අයට බදු ලබා දීම සඳහා ක්‍රමවේදයක් සකස් කළා. ආදායම වැඩි කරලා ඒ වැඩි වෙන ආදායමෙන් ප්‍රතිශතයක් මේ 100% ප්‍රමාණයක් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට ගෙවලා හරි මේ බදු ආදායම වැඩි කරන්න කියලා. ඒ ක්‍රමවේදය ඉවර කරලා තව මාස 6ක් විතර යනකොට සම්පූර්ණ ලයිස්තුගත කිරීම නිම කරනවා. සමහර තැන්වල මැනුම් කටයුතු අවසන් කරලා තියෙනවා. සමහර තැන්වල මැනුම් අවසන් කරලා නැහැ. මේක බ්‍රිතාන්‍ය යටත් විද්‍යුත් යුගයේ සිට තියෙන ප්‍රශ්නයක්. කෙටි කාලයේදී විසඳුම් හොයන්න අමාරුයි. අපි පිළිගන්න ඕනේ ඉතා විශාල වැරැද්දක් කුමන ආණ්ඩු කාලේ වුණත් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිවැරදි කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලකින් මිස පැලස්තරවාදී විසඳුමකින් කරන්න බෑ. සමහර අයතාලේ සීදම් පවරලා දීලා තියෙන අයට විරුද්ධව මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තියෙනවා. අනවසර අය සියලු දෙනා විධිමත්ව කටයුතු කරන්න ඕනේ. බදු දෙන්න පුළුවන් දුම්රිය සාමාන්‍ය අධිකාරියට අවුරුදු 5ට පමණ. ඕනෑම කෙනෙක් මේ දුම්රිය ඉඩමක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළොත් ඒ සලකා බලලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දෙන්න මම සූදානම්. රටේ ඕනෑම පුරවැසියෙකුට ඒ අයිතිය තියෙනවා. ඒ තමන් ජීවත් වෙන ප්‍රදේශයේ දුම්රිය රක්ෂිතේ ඉදිරි සංවර්ධනයට අදාළ නොවන කොටසට යෝජනාවක් ඉදිරිපත් කළොත් ඒ යෝජනාව අධ්‍යයනය කරලා බලලා ඒක අපි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ මිසක් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ හිතුවක්කාර ලෙස. මොකද දුම්රිය සාමාන්‍ය අධිකාරියට බලය තියෙන්නේ අවුරුදු 5කට විතරයි බද්දට දෙන්න.
බොහොම ස්තුතියි. ගරු මන්තුමා දෙවෙනි ප්‍රශ්නේ අහනවද?
අහනවා. ගරු විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ මේවා කරන්න තමයි අපිට බලය දීලා තියෙන ගරු ඇමතුමනි. මේ මං හිතනවා ඔබතුමා මේ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් දැඩිව අවධාරණය කරලා මේ සම්බන්ධයෙන් ඉක්මනට කඩිනම් පියවරක් ගන්න කියලා ඉල්ලීමක් කරන ගමන් විශේෂයෙන්ම අපේ රටේ දුම්රිය සේවාව කියන්නේ ඉතාමත් ශෝචනීය තත්ත්වයක තියෙන දුම්රිය සේවාව. අද ලෝකේ බොහෝ වෙලාවට තාක්ෂණයත් එක්ක සහ ඒ වගේම සංවර්ධනත් එක්ක මේ දුම්රිය සේවාව නවීකරණ වෙලා තියෙනවා. ඉතින් අපේ රටේ අද එහෙම නැහැ. ඒ වගේම දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මේ රටේ අහිංසක ජනතාව විශාල වශයෙන් පීඩාවට ලක් වෙනවා. අපි දන්නවා මීට සති කිහිපයකට කලින් උද්ඝෝෂණයක් හේතුවෙන් අහිංසක තරුණයෙකුගේ ජීවිතය අහිමුණා. හැබැයි මේ වේ සියලුම දෝෂාරෝපණයන් වලට ලක් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා. විශේෂයෙන් වෘත්තීය අයිතිවාසිකම් රැකගත්තර කමක් නැහැ. හැබැයි මේ අහිංසක බොහෝ වෙලාවට අහිංසක දුප්පත් ජනතාව ඉතාමත් ලාභදායි තමන්ගේ ගමනාන්තයන් වලට ළඟා වෙන්නට භාවිතා කරන්නේ දුම්රිය. එතකොට මම ඔබතුමෙන් අහන්න කැමති ඒ තරුණයා වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මං හිතන්නේ අහිංසක දෙමාපියන්ට තමන්ගේ අහිංසක දරුවා අහිමි වුණා. තමත් අහිංසක දරුවෙක්.
එතකොට
අධ්‍යාපනය ලබන්න ගිහිල්ලා දුම්රිය උඩ නැගලා ගිහිල්ලා තමයි තමන්ගේ ජීවිතය අහිමි වෙන්නේ. මේ තරුණයා වෙනුවෙන් මොකද්ද ගත්ත මං හිතන්නේ ගන්න සාධාරණයක් වෙන්නට දුම්රිය දෙපාර්තමේන්තුව මැදිහත් වීමක් වුණාද? මෙතනින් එහාට මං හිතන්නේ අත්‍යවශ්‍ය සේවාවක් විදිහට මේක ගැසට් කරලා තියෙනවා. මෙතනින් එහාට යම් වගකීමක් අරගෙන අපේ රටේ ජීවත් වන ජනතාව වෙනුවෙන් මේ දුම්රිය සේවාව කඩිනම් සේවාවක් විදිහට ස්ථාපිත කරන්න යම් වැඩපිළිවෙළක් තියෙනවද කියලා ඔබතුමාගෙන් අහන්න කැමතියි.
දුම්රිය ආඥාපනතට අනුව එවැනි දුම්රිය අනතුරු වලින් වන්දි ගෙවීම සඳහා නීතිමය ඉඩ ප්‍රස්තාවක් බොහෝ දේට නැහැ. ඒ නිසා තමයි දුම්රිය මාර්ගයේ තුල ගමන් කරන ඕනෑම අයවලුට දඬුවම් කරනවා කියලා වෙනම බෝඩ් එකක් දාලා තියෙනවා බොහෝ ස්ථානවල. දැන් මේ දුම්රියේ යම්කිසි වැරදක් නිසා මේ අලාභයක් වුණොත්, එහෙම නැත්නම් ජීවිත හානියක්, පූර්ණාකර්මණ්‍යතාවයක් හෝ අර්ධකර්මණ්‍යතාවයක් වුණොත් ඒ සඳහා ගෙවිය හැකි උපරිම වන්දි මුදල කියලා තියෙන රුපියල් 75,000යි. නමුත් මේ අවාසනාවන්ත වැඩවර්ධනය නිසා වන්දියක් වශයෙන් නෙමේ කරුණාසහගත ගෙවීමක් ලෙස කැබිනට් අනුමැතියට යටත්ව 1,05,000 මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඒ දරුවට ගේ නිවසට ලබා දුන්නා. ඒ පිළිබඳ අපි කනගාටු වුණා. මේක ඉතාම හිතාමතා ඕනෑකමින් සැලසුම් සහගතව වෙන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ මක්නිසා දෙයක් දුම්රිය රියදුරෝ වැඩි දෙනෙක් වර්ජනය කළේ නැහැ. ඊළඟට නියාමකවරු වර්ජනය කළේ නැහැ. තාක්ෂණික නිලධාරීන් වර්ජනය කළේ නැහැ. ස්ථානාධිපතිවරු වර්ජනය කළේ නැහැ. 14,000 ඉන්න සේවක සංඛ්‍යාවෙන් 84 දෙනෙක් පමණ කිසියම් කඩාකප්පල්කාරී රාජ්‍ය විරෝධී හා වෙනත් වැඩපිළිවෙලක් සඳහා උත්සාහ කළාද කියන එක පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දිනවල පරීක්ෂණයක් පවත්වාගෙන යනවා. අධිකරණයේ වෙතට මේ බොහෝ කරුණු යොමු කරලා තියෙනවා. ඒ නිසා අනාගතයේදී එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න දුම්රිය කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීතුමාට මම සඳහන් කරන්න කැමැති මේ අරගල කරුවන් විසින් අපේ ගෙවල් විනාශ කළාට පස්සේ ගිනි තිබ්බට පස්සේ මම මේ අමාත්‍යාංශයේ වගකීම් බාරගත්තේ. තිබුණ අලාභය වියදම බිලියන 48 සිට 42ට අඩු කරලා තිබෙනවා. ආදායම බිලියන 2.6 සිට 11.6ට වැඩි කරලා තියෙනවා. බොහොම අමාරුවෙන් මේ කාලය තුලදී ඇති කරපු වෙනස්කම් නිසා.
ප්‍රොමිසුති ප්‍රශ්න අංක 9 ගරු කුමාර්සි රත්නායක මහත්මයා ජල සම්පාදනා වතු යටිතල පහසුකම් මහත්මයාගෙන් ඇසීමට. අහනවාද?
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු මහත්තුමා.
The honorable member, in Mundragala district, capacity enhancement and augmentation of existing schemes have been done for all of it. And pipe laying of HDPE-DI pipes, fittings, valves, specials and accessories for Badalkumbhara water supply scheme. Construction of the water treatment unit at Badalkumbhara water supply scheme. Hambegamuwa water supply scheme. Greater Mundragala water supply scheme. Palawaya water supply scheme. It's on the second stage. Transmission and distribution expansion of Siambalanduwa water supply scheme. Apart from that, drinking water supply projects which have already been commenced by the Department of National Community Water Supply, Mituru Water Project, Thirasara Community Water Project, Ranugala Community Water Project. These three have been done in the community water side.
Karumantuma.
Sudhi Garu, Amitumani. Mundragala district ජාතික ජල සම්පාදන මණ්ඩලය යටතේ ජල අවශ්‍යතාවයෙන් 146ක් පමණ ආවරණය කරනවා. එමෙතුමනි නියගයේ පවතින මාස කිහිපය තුළ මෙයින් 120ක ප්‍රමාණයක් අඩු වෙනවා. එතකොට විශාල ජල හිගයක් ඇති වෙනවා දිස්ත්‍රික්කය තුළ. ඉතින් ඒ නිසා තමයි දිස්ත්‍රික්කයේ මේ නව ජල යෝජනා ක්‍රම වගේම පිරිපහදු පද්ධති වැඩි දියුණු කිරීම, ඒ වගේම ධාරිතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැනි යෝජනා කීපයක්ම පහුගිය වසර දෙක තුළ ක්‍රියාත්මක කරන්න වැඩ කටයුතු පටන් ගත්තේ. නමුත් පවතින මූල්‍ය ගැටලු නිසා මේ වර්ෂය තුළ අවසන් කරන්න බැරි වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එමෙතුමනි ඊළඟ වර්ෂයේ හෝ ඔබතුමා මැදිහත් වෙලා මේ ව්‍යාපෘති අවසන් කරන්න කටයුතු කරයි කියලා. මගේ පළවෙනි ප්‍රශ්නය එමෙතුමනි ග්‍රාමීය ජල යෝජනා ක්‍රම තියෙනවා දිස්ත්‍රික්කයේ තුල 207ක්. මේන් කීපයක්ම ජල සම්පාදන මණ්ඩලයෙන් තොග වශයෙන් ජලය ලබාගෙන තමයි බෙදා හැරීම් කරන්නේ. නමුත් මේ ග්‍රාමීය ජල යෝජනා ක්‍රමවල තියෙන අඩුපාඩු නිසා ඒ තියෙන යොදාගෙන තියෙන පයිප් වල තියෙන ප්‍රමිතියේ අඩුපාඩු සහ ඉදිකිරීම් වල තියෙන දෝෂ නිසා විශාල ජලයේ ප්‍රමාණයක් ඒ තොග මීටරෙන් ලබා ගැනීමේදී අපතේ යනවා. ඒ අපතේයමත් එක්ක ඒ ප්‍රජාමූල සංවිධානයට සිද්ධ වෙලා තියෙනවා විශාල බිලක් ගෙවන්න. මේ මුදල ප්‍රජාවකින් අය කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. මේ වෙනකොටත් ප්‍රජාමූල සංවිධාන වලින් තොග වශයෙන් ලබාගෙන බෙදා හරින ලබන ජල යෝජනා ක්‍රම කීපයක්ම ජල අවශ්‍ය සම්බන්ධතාවයේ විසන්ධි කිරීම නිසා ජනතාවට ජලය ලබා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරා ජල සම්පාදන මණ්ඩලයට ගරු ඇමතුමනි මේ ප්‍රජා ජල යෝජනා ක්‍රම ජල සම්පාදන මණ්ඩලයට පවරගෙන ඒ අවශ්‍ය ප්‍රමිතියෙනුත් පයිප් සානිකුත් උපාංගය යොදලා ජලය බෙදා හැරීම කරන්න කියලා. නමුත් ජල සම්පාදන මණ්ඩලය ඒ මේ මොහොතේ කරන්න බෑ කියන කතාව තමයි අපට කිව්වේ. ඒ සඳහා ඊළඟ වර්ෂයේ හෝ විසඳුමක් ලබා දෙන්න ඔබතුමාට හැකියාවක් තියෙනවා.
කරුවැමැත්තමා.
So, honorable member, I would like to make a few clarifications first. So now, with the more water ministry, we have community water department as well as the water board and also the water resources board. Now, the community water department works with closely about 5,000 CBOs. The CBOs, though some of them are taking water from the water board, the community-based organizations are solely responsible for the water that's being supplied to those said communities. And also, our involvement with the CBOs, that stops at us providing the mobilization, which is at 20%. And beyond that, it's the community-based organizations that are doing it. However, now, along with the ADB-supported reforms, we are working on a monitoring objective where we've covered close to 1,000 CBOs, and we are on track to cover the rest. But in order to answer your main question, with relation to providing water to the rural community, I think there needs to be a change in the direction where we are headed, which is why we are bringing in public-private partnership guidelines, which will also enable, you know, lesser water tariffs in that sense for the rural sector. And as far as the water board is concerned, water board is responsible for 3 million consumers who are mostly focused in the urban areas. So now again, with community water supply, we are looking at different ways in which we can address it. And also with relation to your question on the drought, when the drought took place, 13 districts were affected by it, and close to 190,000 people were also indirectly affected. So what we had done was, not only did we come up with a drought status report every week or so, we had also come up with measures on how it could be addressed. We had deployed bowsers, to the best of our option. Amen. We had deployed bowsers. We had even combined community water and water board in certain programs such as that. So in your area, this could have been the case. However, we then managed to deal with the drought, and we were able to restrict it to our best.
Bhavin Suthi. Karmantuma ke tingaan tabinari ki pehati
hai. Suthi, Amintumani. Ilanga prashne ya. Pasugi varshi aramakara Amintumani praja ජල යෝජනා ක්‍රම 7ක් ඒ කටයුතු වලින් ඒ ඉදිරිගින් කටයුතු වලින් 150ක් මේකට අවසන් වෙලා තියෙනවා නමුත් ඊළඟ අධීරයට යන්න බැරි වෙලා තියෙනවා මේ මුදල් ප්‍රශ්නේ හින්දා ඉදිරි වර්ෂයේ මේ සඳහා මුදල් ලබා දීමේ හැකියාවක් තියෙනවද ඔබ තමයි දැනගන්න කැමති
So as I already mentioned to honorable member Charles So the issue is, when I had taken over from January till now, we've been mainly focusing on cost-cutting measures of the water board and also the water ministry, and also how we can explore projects which needs to be completed. So the government also has aided us in this manner, because earlier all the projects were abandoned, especially by the contractors. But we were able to fix new contractors and move certain projects forward. And projects which have, I'm sorry to say this, but there are certain projects which are at 96% completion, but still it's not put in use because, you know, the contractors have abandoned it at 4%. So we are working on a system, and I think I'm fairly confident post the budget we would be able to complete the remainder of all these existing projects. And one more thing is, we are going to start provincial level meetings. And in these provincial level meetings, you can bring this issue up. The water board, the community water supply department, and the deputy minister and myself will be attending this personally, and we can address your grievances there.
හොඳයි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ගරු ඉසහාක් රහමාන් මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසීමට පැමිණෙනට දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 1 අහනවද සභාගත කරන්න
සභාගත ගරු කතානායකතුමනි සභාගත කරනවා
දෙවෙනි ප්‍රශ්නයේ කෝකිලා ගුණවර්ධන මැතිණිය අහනවද
සභාගත කරන්න
සභාගත කරන්න ප්‍රශ්න අංක 3 රාජිකා වික්‍රමසිංහ මැතිණිය ප්‍රශ්නය අහනවද
ප්‍රශ්න අංක 3 සභාගත කරන්න සභාගත කරන්න
සභාගත කරන්න ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක 5
මොකද මේක වෙන්නේ
ඔව් ඒක විභාග කොම්සාරිස්තුමා තමයි නිල වශයෙන් ඉදිරිපත් කරන්නේ අපි සංවේදී වෙලා තිනවා ඒ අනුව එතුමා ඒ ප්‍රකාශයට පදින ටයිම් ටේබල් ඔක්කොම හදලා ඒක කරන්න එතුමා ප්‍රකාශයට පත් කරයි මේ මේ සතියේ මේ දින කීපයක්
හොඳයි ප්‍රශ්න සභාගත කරනවද ගරු මන්ත්‍රීතුමා.
ගරු අධ්‍යාපන ඇමතිතුමනි, ඇත්තටම ඔබතුමා ගැන සමාජයේ ලොකු ගෞරවයක් තියෙන අමාත්‍යවරයෙක්. නමුත් ඔබතුමා පසුගිය 21 වෙනිදාක දරුවන්ට පොරොන්දු වුණා මේ විභාගයේ සාධාරණ කාලයකින් ප්‍රමාද කරලා ඔවුන්ට අවම වශයෙන් දවස් 150ක හෝ කාලයක් ලබා දීමට කැටවතු කරනවා කියලා. නමුත් අද වෙනකන් දවස් 12ක් ගිහිල්ලා ඒ තීන්දුව ලැබිලා නැති එක තුළ දරුවන් ගොඩාක් පීඩනයට පත් වෙලා තියෙනවා.
එහෙනම් ඉතින් පීඩනයට පත් වෙන්න තරම් ප්‍රශ්නයක් නැහැ. මොකද මුලින්ම නොවැම්බර් 27 කිව්වේ ඉම් මෙහාට එන්නේ නැහැ, එහාට යනවා මිස.
ඉතින් ගරු අමාත්‍යවරුනි ප්‍රශ්නයක් තියෙනවා. අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් විදිහට ඔබතුමාව පුද්ගලිකව අද මුණ ගැසීමට පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.
ඒක හෙටෝ අනිද්දා ප්‍රකාශයට පත් කරයි. මොකද අමාත්‍යවරයාගේ කාර්යභාරය නෙවෙයි විභාග පනත අනුව විභාග දෙනේ නියම කිරීම. පස්සේ න්‍යායික ප්‍රශ්නයකට උඩු දෙන්න පුළුවන්.
ගරු අමාත්‍යවරයා ප්‍රශ්න
සභාවට එක්ක ඉදිරිපත් කරනවා. ඒක හැමදාම කරන දෙයක්.
සභානායකතුමා ප්‍රශ්නේ සභාගත කරනවද?
ඔව් සභාගත කරනවා.
බොහොම ස්තුතියි.